ගරු විපක්ෂ නායක තුමා සජිත් ප්‍රේමදාසමෙතු ඔබතුමාගේ වැඩි 25ක කාලයක් තිබෙනවා.
මූලසනාරූඪ මන්ත්‍රීතුමනි, රාජ්‍ය පාර්ශ්වයෙන් අපිට ඇහුණා මිලියන 22ක යහපත වෙනුවෙන් කටයුතු කරනවා කියන කතාව. අඳුරු සේයාව පාවෙමින් යනවලු. ඇත්ත වශයෙන්ම අද මෙවන් තත්ත්වයක් නිර්මාණය වුණේ ඔය කතා කරන අයම බිලියන 600-700 අතර රාජ්‍ය ආදායම කප්පාදු වෙන කෝටිපතියන්ට සුපිරි පෝසතුන්ට බදු සහන ලබා දීලා ඒ තුලින් ඇති වුණු ආර්ථික ව්‍යාකූලත්වය තුල නිර්මාණය වූ බංකොලොත්භාවය තුල මේ අය දැන් බණ දේශනා කරන්නට එනවා. රටට අත්පත් වී තිබෙන මේ ඉරණමෙන් ගොඩ යන්න පුළුවන් හොඳම ගමන් මාර්ගය ගැන අපිට ඇහුණා කියනවා. ප්‍රාග්ධන වෙළඳපොළට ප්‍රවේශයක් නැහැ. ඇයි නැත්තේ? එදා දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට රාජ්‍ය ආදායම 12% ඉඳලා 8% බස්සපු ඒ බදු සහනවලට අත් උස්සපු අය විහිළුවට ලක් කරා Standard and Poor, Fitch, Moody's ratings වලින් අපේ රටේ ශ්‍රේණිගත කිරීම පහළ දමනකොට මේ ඔලොමොට්ටලින්ට තේරුණේ නැහැ. ශ්‍රේණිගත කිරීම වලින් පහළ වැටෙනකොට අනිවාර්යෙන්ම ප්‍රාග්ධන වෙළඳපොළට තියෙන ප්‍රවේශය අහිමි වෙනවායි කියලා. ඒක නොතේරුණු අය දැන් කියනවා මේ විදිහට යන්න ඕනලු ප්‍රාග්ධන වෙළඳපොළට ඇතුල් වෙන්න. ඒ වගේම බොහෝම ලොකුවට ජනාධිපතිවරයත් අනිත් අයත් මේ නඩු තීන්දු ගැන කතා කරා. මේ නඩු තීන්දු ගැන කතා කරනකොට මම පැහැදිලිව කියන්න කැමති, මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ රජය සහ රජය නියෝජනය කරන නියෝජිත විවිධ අවස්ථාවන් වලදී වරප්‍රසාද ප්‍රශ්න ගෙනවිල්ලා අධිකරණයට බලපෑම් එල්ල කරනවා. ඒ වගේම රාජ්‍ය පාර්ශ්වයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වරප්‍රසාද යෝජනා ගෙනවිල්ලා කතානායකවරයත් ඒකට ප්‍රතිචාරය දැක්වුවා. ඔව්, අධිකරණයට තැනක් නැහැ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන. ඒක කරන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවට විතරයි කියලා. ඔහොම බලපෑම් කරලා විටක නුවරඑළියට ගෙනල්ලා කෑම දෙනවා. තවත් වෙලාවක විවිධ සම්මන්ත්‍රණවලදී අධිකරණයට බලපෑම් කරනවා. ඒ ඔක්කොම බලපෑම් වල ප්‍රතිඵලය මොකද්ද? නෑත කාලයේ ප්‍රථම වතාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරේ එලිපිටම ප්‍රකාශ කරනවා අධිකරණයට සිදුවුණු බලපෑම් ගැන. ශ්‍රේෂ්ඨාධිකරණයේ නවාස් විනිසුරුවරයා ඔන්න නමම කිව්වා. එලිපිටම කියනවා බලපෑම් තියනවායි කියලා. දැන් එතකොට බලපෑම් වලට ලක්ුණු අධිකරණයේ තීන්දුව ගැන මහ ලොකුවට මේ සභාවේ ජනාධිපතිවරයාත් අනිකුත් කණ්ඩායමුත් ලොකුවට කතා කරනවා. මේ රජයේ දේශනාවල කියනවලු තීරණාත්මක මාසයක්. කල්පනාකාරීව වගකීමෙන් කටයුතු කරන්න. මං හිතන්නේ සෞභාග්‍යයේ දැක්මක් ඇවිල්ලා කල්පනාකාරීව වගකීමෙන් කටයුතු කරපු නිසා තමයි රට බංකොලොත් උනේ. දැන් බංකොලොත් කරපු අයම දැන් කියනවා අපිට කල්පනාකාරී වන්නලු, වගකීමෙන් කටයුතු කරන්නලු. දැන් මොකද මේ කියන්නේ? තමන් අනුගමනය කරන සුපිරි පෝසතුන් රකින වැඩ කරන ජනතාවගේ බඩට ගහන ලුම්පන් ධනවාදයේ ක්‍රියාත්මක කරන රජයේ කියන හැම දෙයකම yes sir කියන්නලු. එහෙයි ස්වාමීනි කියන්නලු. බොහොම හරි ඔක්කොම හරි කියන්නලු. මම කියන්න කැමති පැහැදිලිවම අපි මේ ඉදිරිපත් කර තිබෙන පනතට අපි විරුද්ධ වෙනවා. විරුද්ධ වෙන හේතුව වන්නේ මේ රටේ සුපිරි පෝසතුන්ට, මේ රටේ ඇති හැකි ප්‍රජාවට සුපිරි පන්තියේ සැලකිල්ලකුත් වැඩ කරන ජනතාවගේ යමාරුවෙන් දහඩිය මහන්සියෙන් ඉතුරු කරපු ඒ EPF මුදල් වලට පික් පොකට් ගැසීමකුත් මේ රජය ක්‍රියාත්මක කරන නිසා. අපි තර්කානුකූලව ඉදිරිපත් කරන්නම්, ඇයි අපි මේ අදූරදර්ශී ක්‍රියාදාමයට විරුද්ධව පෙනී සිටින්නේ කියන කාරණා. දැන් මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, රජය කියනවා මේක ස්වකීය කැමැත්තෙන් කරන ක්‍රියාදාමයක් කියලා. ස්වකීය කැමැත්තෙන්, තමන්ගේ කැමැත්තෙන්, it's a voluntary process. මොන ස්වකීයද මේකේ? හරියටම තුවක්කුවක් ඔළුවට තියලා කොහොමාරි හෙට දවසේ ඒ තියෙන තුවක්කුවට උන්නේ අනුමත කරගන්න හදනවා පාර්ලිමේන්තුවෙන්, වොලන්ටරි කියලා නාමිකව දාලා, ස්වකීය කැමැත්ත කියලා නාමිකව දාලා. මොකද මේකල හදන්නේ ලෝකල් ඩෙට් රීස්ට්‍රක්චරින්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අකමැති වෙනවා නම් බද්ධ වැඩි කරනවා 14-30 දක්වා. මේක කිසිම ස්වකීය කැමැත්තක් නැහැ. මෙතන තියෙන්නේ බලහත්කාරකම. වොලන්ටරි කියන වචනේ it's a mere fiction. එක මිත්‍යාවක්, එක බොරුවක්. ඒ නිසා පැහැදිලිවම රජයට කියනවා බොරුවට වොලන්ටරි කියලා කියන්න එපා. මේක වොලන්ටරි නෙමෙයි. This is government coercion. මේක රජයෙන් කරන බලහත්කාරී ක්‍රියාදාමයක් හැටියට අපි දකිනවා. ඒ මොකද එකඟ නොවුනොත් ලෝකල් ඩෙට් රීස්ට්‍රක්චරින් ප්ලෑන් එකට අනිවාර්යෙන්ම මොකද්ද වෙන්නේ? ලෝ රිටර්න් එකකට යන්න වෙනවා. ලෝ රිටර්න් බොන්සල්ට යන්න වෙනවා. නොගියොත්, සමාවෙන්ද, ලෝ රිටර්න් බොන්සල්ට නොගියොත් ටැක්ස් එක වැඩි කරනවා. 14-30 කරනවා. මෙන්න මහලොකු ස්වකීය කැමැත්ත. ඊළඟට ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ 14-30 දක්වා වැඩි කිරීම මේ අය තහවුරු කරනවා, ප්‍රත්‍යක්ෂ කරනවා. මේ අර්ථසාධක අරමුදල් වලට විශේෂිත වූ සැලකිල්ලක් දැන් තියෙනවා කියන කාරණා. ප්‍රෙෆරෙන්ෂල් රේට් එකක් හැටියට පෙන්නවා 14%. ඒකින්ද 30% දක්වා වැඩි කරාට ප්‍රශ්නයක් නැහැ කියන කාරණා. මේ කරන්නේ රැවටීමක්. මොකද මේ රැවටීම? මේ අය EPF එක ටැක්ස් කරන්නේ දල ආදායම කේන්ද්ර කරගෙන ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. හැබැයි බැංකු ටැක්ස් කරන්නේ ශුද්ධ ආදායම කේන්ද්‍ර කරගෙන. ඒ කියන්නේ බැංකුවට අවස්ථාව තියෙනවා account holders ලට ඒ මුදල් ටික ලබා දීලා, ඊට පස්සේ ඒකෙන් වියදමුත් expenses අඩු කරලා ඒ සුද්ධ ආදායමයි tax කරන්නේ ඒ බැංකු. හැබැයි EPF එක tax කරනවා සම්පූර්ණ income එකෙන්, interest income එකෙන්. ඉත මේ බොරුවක් මේ රටට පෙන්වන්න හදන්නේ, මේ විජ්ජාවක් මේ ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා පැහැදිලිවම අපි කියන්න කැමති මේ කරන්නේ වැඩ කරන ජනතාවගේ ඒ වටිනා ඉතිරි කිරීම් වලට කරන එල්ල කරන මහා නින්දිත ප්‍රහාරයක් හැටියටයි අපි දකින්නේ. ඒ වගේම මුලසනාරුවේ මන්ත්‍රීතුමනි මේකට විරුද්ධ වෙන තුන්වෙනි හේතුව දැන් EPF එකට මුදල් දාන ප්‍රමාණය ලක්ෂ 24ක් පමණ ඉන්නේ. ඒ ලක්ෂ 24කේ අතිමහත් බහුතරයක් ලක්ෂයකට අඩුව ආදායම ලබන. ලක්ෂ 4ක් පමණ ඉන්නවා උඩ රට වතු ප්‍රජාව. වතු ශේෂ්ත්‍රයේ සේවය කරන කණ්ඩායම්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම 6න් එකක්. මේ අයගේ ආදායම ලක්ෂයකට අඩුයි. මේ ලක්ෂයට අඩු ආදායම් ලබන අයටත් මේ අය 14%ක බද්දක් ගහනවා. දැන් මේ අය EPF එකට එන්නේ කැමැත්තෙන් නෙමෙයි. ඒක අනිවාර්යයි. ඇත්ත වශයෙන්ම මාසික ආදායම ලක්ෂයකට වැඩි ලක්ෂයට අඩු නම් ඒ අඩු මුදල බැංකුවකට දාලා යම්කිසි මුදලක් ඉපෙව්වොත් ඒක ටැක්ස් ෆ්‍රී. ඒක බද්දෙන් නිදහස්. නමුත් මෙතන මොකද කරන්නේ? ලක්ෂයකට අඩු ආදායම් තිබෙන ඒ වතු ප්‍රජාවට ටැක්ස් එකක් ගහනවා. ඇත්තටම ටැක්ස් ගහන්න වැරදි. ටැක්ස් රේට් එක බිඳුව එන්න ඕන. හැබැයි ගහන 14% නොහොවින ආකාරයට මේක 30% දක්වා වැඩි කර. ඇත්තටම ලක්ෂ 2.5ක ආදායමක් උපයන්න ඕන 30% රේට් ටැක්ස් එකට යටත් වෙන්න. මේගොල්ල ලක්ෂයකටත් වැඩි අඩුවෙන් ආදායම් උපයන ජන සමාජයේ අසරණම කණ්ඩායමට ඒ අයට තමයි මේ මහා විපත ඉෂ්ට කරන්නේ. දැන් ගරු මුලසනාරුවේ මන්ත්‍රීතුමනි මේකට විරුද්ධ වෙන හතරවෙනි කාරණා දැන් බලන්න. EPF එකේ රේට් එක 9.5යි. හැබැයි මහ බැංකු සේවක අරමුදලට මොකද වෙන්නේ? ඒක EPF එකක් නෙමෙයි. ඒක ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකක්. එතන ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකේ මහ බැංකුවේ ඉන්න අයගේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකේ රිටර්න් එක මොකද්ද? 19%. එතන මහ බැංකුවට අදාළ නැහැ EPF එකේ රිටර්න් එක 9%ක. ඒ මොකද ඒගොල්ලෝ ගන්න 19%ක රිටර්න් එකක්. කොහොමද මේක සාධාරණීකරණය කරන්නේ? මෙන්න මේකට තමයි අපි කියන්නේ මේ රටේ තැලෙන පෑගෙන පොඩි වෙන වැඩ කරන ජනතාව අතරම බෙදීම් ඇති කරන ඉතාමත්ම නින්දිත දුර්දාන්ත ලුම්පන් ධනවාදයේ ක්‍රියාත්මක කරන ආණ්ඩුවක්. මහ බැංකුවට කිසි ප්‍රශ්නයක් නැහැ. රිටර්න් එක 19%. හැබැයි EPF ඒ ප්‍රජාවට රිටර්න් එක 9.5%. මොන විහිළුවක්ද? දැන් ගරු මූලසනාරුවේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මම මේ ඉදිරිපත් කරන කරුණු කාරණා පිළිබඳව මම කැමති ඒ සියලුම කරුණු කාරණා පිළිබඳ දත්ත මේ අවස්ථාවේ හැන්සාත් ගත කරන්න සභාගත කරන්න. මම ජනාධිපතිවරයා ඉන්න අවස්ථාවේ කිව්වා දැන් මේ රජයේ ක්‍රියාත්මක කරන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනය කරන ක්‍රියාවලියෙන් ලංකාව ලෝකෙම අංක එකට අවිල්ල තියෙන. මොකද්ද ලෝකෙම අංක එකට අවිල්ල තියෙන කාරණාව? අපේ රට විතරයි ඩොමෙස්ටික් ඩෙට් රීස්ට්‍රක්චරින් වැඩසටහනකදී බැංකු පද්ධතියටත් අත තියන්නේ නැතුව ප්‍රයිවට් ක්‍රෙඩිටර්ස්ලටත් අත තියන්නේ නැතුව සෝෂල් සිකියුරිටි සුපර් ඇනුවේෂන් වැඩ කරන ජනතාවගේ මේ සමාජ ආරක්ෂණ අරමුදල් වලට විතරම අත තියපු එකම ලෝකල් ඩෙට් රීස්ට්‍රක්චරින් රට ලෝකෙම්ම ශ්‍රී ලංකාවයි. ලෝකෙම අංකයකට අවිලා තියෙනවා. දැන් පහුගිය කාලේ ඩොමෙස්ටික් ඩෙට් රීස්ට්‍රක්චරින් කරපු රටවල් ගණනාවක් දිහා බැලුවම බහුතරයක් රටවල් ලෝකල් ඩෙට් රීස්ට්‍රක්චරින් වලට ගිහිල්ලා නැහැ. IMF එකම කියනවා. IMF එක කිසිම බලකිරීමක් කරලා නැහැ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න. මේ අපේ ආණ්ඩුව පැනලා දුන්නු දෙයක් ලෝකල් ඩෙට් රීස්ට්‍රක්චරින් කියන එක. IMF කොන්දේසියක් නෙමෙයි. මේ ආණ්ඩුව පැනලා දුන්නා. මේ ආණ්ඩුව සකීය කැමැත්තෙන් මේ රටේ වැඩ කරන ජනතාවගේ අරමුදල් වලට පික් පොකට් ගහන්නට ක්‍රමවේදය සූත්‍රය සකස් කරා. දැන් බලන්න ග්‍රනඩා ගානා වැනි රටවල් ලෝකල් ඩෙට් රීස්ට්‍රක්චරින් කරනකොට ඒ අය ප්‍රයිවට් ක්‍රෙඩිටර්ස්, ඒ වගේම සෝෂල් සිකියුරිටි ෆන්ඩ්ස්, බැංකින් සෙක්ටර්, මේ තුනටම බර වැටෙන ආකාරයට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා තියෙනවා. ඉතින් රට බංගලොත් කරපු මේ ආණ්ඩුව තවත් කප් එකක් ගහලා තියෙනවා. ලෝකෙම්ම එකම රට බවට අපේ රට පත් කරලා තියෙනවා. සෝෂල් සිකියුරිටි ෆන්ඩ්ස් වලට විතරක්ම අත තියපු රට. මං හිතන්නේ ඒ ගෞරවය මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුවට අනිවාර්යෙන්ම හිමි විය යුතුයි කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම මං කියන්න කැමති බලන්න මේ EPF එකේ කලමනාකාරීත්වය. 1992 අංක 14 දරන EPF ඇක්ට් එකෙන් මොනවද කියන්නේ? හැම ට්‍රාන්සැක්ෂන් එකක්ම පබ්ලිෂ් කරන්නට ඕන. හැම ප්‍රොෆිට් එකක්ම, හැම ඈනින් එකක්ම විනිවිද භාවයෙන් යුක්තව පබ්ලිෂ් කරන්නට ඕන. නමුත් මේ අය පබ්ලිෂ් කරන්නේ ඇග්‍රිගට් ෆිගර්ස් විතරයි. තනි තනිව ඉන්ඩිවිජුවලි මේ මොනවකත් ඉදිරිපත් කරන්න. එතකොට මහබැංකුවයි මූල්‍ය මණ්ඩලයයි දෙගොල්ලම එකට එක්කහු වෙලා EPF ඇක්ට් එක වයලේට් කරනවා. අංක 14 දරන 1992 අර්ථ සාධක පනත මේ දෙගොල්ලම එකට එක්කහු වෙලා උල්ලංඝනය කරන. එහෙම උල්ලංඝනය කර කර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන රටට උපදෙස් දෙමින් රටේ වැඩ කරන පන්තියට විතරක් තාඩනය, පීඩනය, අසහනය එල්ල කරලා ඒ අයට කියනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුළු බරම ගන්න ඕනේ ඕගොල්ලෝ. මේ ප්‍රයිවට් බොන්ඩ් ඩීලර්ස්ලට, ගජමිතුරු ධනවාදීන්ට ඒගොල්ලන්ට අත තියන්නේ නැහැ. ඒ මොකද තමන්ගේ කොක්ටේල් සර්කිට් එකේ යාළුවෝ හින්දල දැන් ආරම්භයේදී රෙද්ද සරම ඇඳලා ඒ කාලේ පොඩි මිනිස්සු ගැන කතා කරලා අද ලුම්පන් ධනවාදයට ඇතුළු වුණෙන් පස්සේ ටයි එක කෝට් එක ගැහුවෙන් පස්සේ මේගොල්ලන්ට අමතක වෙලා තියෙනවා පොදු ජනතාවගේ, සාමාන්‍ය ජනතාවගේ දහඩිය සුවඳ, දුක කඳුල, වේදනාව. ලැජ්ජයි මේ ආණ්ඩුව මහ ලොකුවට බලයට ආවේ පොඩි මිනිස්සු දිනවනවයි කියලා. පොඩි මිනිස්සු දිනවනවයි කියලා ඇවිල්ලා සුපිරි පෝෂකම්ම රැකගෙන පොඩි මිනිහගේ සල්ලි වලට පොකට් ගහන ආණ්ඩුව, පික් පොකට් ආණ්ඩුවක් අද මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම බලන්න මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් EPF එක මූල්‍ය මණ්ඩලය සහ මහ බැංකු, ඒ වගේම මූල්‍ය මණ්ඩලයේ විශේෂණ මේ EPF එකට වග කියන්නට මේ EPF එකේ අනාගත සුරක්ෂිත භාවය තහවුරු කරන්නට. නමුත් මෙතන තියෙනවා conflict of interest එක. මේ ලබැඳියාවේ ගැටුමක්, ඝර්ෂණයක් තියෙනවා. මොකද මේ ඝර්ෂණය? දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන කණ්ඩායමම කියනවා මේක තමයි හරි කියලා. හැබැයි හරි කිය කිය තමන් පාලනය කරන EPF එකේ වැඩ කරන ජනතාවගේ සල්ලි වලට පොකට් ගහනවා. මේ කොහොමද වෙන්නේ? මේව කරන්න පුළුවන්ද? මේක සමාජ සාධාරණත්වයේද? මේක ඇත්ත වශයෙන්ම රජයේ බලවතුන් සුළු පිරිසක් තමන්ගේ ධන බලය, තමන්ගේ පවුල් බලය සහ ධනවාදී බලය ඒකරාශී කරගෙන, ඒ බලය උපයෝගී කරගෙන බොරුවෙන්, වංචාවෙන්, මිත්‍යාවෙන්, මුලාවෙන් හැමෝම නොමග යවලා පොඩි මිනිහා සූරාකන වැඩ කරන මනුස්සය විනාශ කරන මහා දූරදර්ශී ක්‍රියාදාමයකටයි මේ යන්නේ. හැබැයි මම එකක් කියන්නට ඕන, මේ වැරදි ක්‍රියාව කරන සියලු දෙනාටම අනාගතයේදී වග කියන්න සිද්ධ වෙනවා. දැන් අපි දන්නවා පාස්කු ප්‍රහාරයෙන් පසුව අද දවස වෙනකන් සිදුවෙලා තිබෙන දේවල් දිහා අනාවරණය වෙනකොට අද බොහොම පැහැදිලිවම විවිධ තොරතුරු කරුණු කාරණා ඉදිරියට එනවා. අපිට ඕන ඒක පිළිබඳව සත්‍යය සොයා බලන්න. මම පැහැදිලිවම කියනවා මේ EPF ETF මගඩි පිළිබඳව අපි සත්‍යය සොයා ගන්නවා මේ රටේ සුපිරි ධනවතුන්ට අත තියන්නේවත් නැතුව, වැඩ කරන ජනතාව පමණක් ඉලක්ක කරගෙන මේ කරගෙන යන ක්‍රියාදාමයට අනුබල දුන්නු, අනුහස් දුන්නු, මේකට දායක වුණු සියලුම දෙනාට අනාගතයේදී මේ රටේ වැඩ කරන ජනතාව ඉදිරියේ පිළිතුරු සපයන්න සිද්ධ වෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එනිසා විශේෂයෙන්ම මම මතක් කරන්නට ඕන
ඍතු වාර්තාව විනාඩි 3ක් තිබෙනවා.
මේ රජයේ නියෝජනය කරන කණ්ඩායම් අධිකරණ තීන්දුව ඉදිරියේ ලොකුවට පිනුම් ගහලා, මේ පිනුම් ගන්න හේතුව මොකක්ද දන්නවද? හරියට අධිකරණයට දත්ත ඉදිරිපත් කරන්නට බැරිවීම තුළ අධිකරණයට බැරි වෙලා තිබෙනවා බොහොම පැහැදිලි තීන්දුවක් ගන්න. විශේෂයෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව ඩිරෙක්ටිව් ප්‍රින්සිපල්ස් ගැනත්, මූලික අයිතිවාසිකම් ගැන. එවද දත්ත බලයේ සියල්ලක්ම, ඒ ඩේටා ඔක්කොම තියෙන්නේ රාජ්‍ය පාර්ශවයේ. රාජ්‍ය පාර්ශවයේ මැලි වෙනවා ඒ දත්ත ඉදිරිපත් කරන්න. ඒ මැලි වෙන්න කාරණාව ඉදිරිපත් කරන්නේ, මේවා ඉදිරිපත් කරන්න බෑ, මේවා බොහොම වෙළඳපොළට සංවේදී කාරණා, මේවා මාකට් සෙන්සිටිව්, ඒකින් හින්දා මේවා ගැන ඉස්පිල්ලක් පාපිල්ලක් කතා කරන්න බැහැ කියන කාරණාව. හැබැයි බොහොම සරලව කතා කරොත් මේ ඉදිරිපත් කරපු කරුණු කාරණා මත ඉතාමත්ම පැහැදිලි මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ මේ රජය මේ රටේ වැඩ කරන ජනතාවගේ මූලික අයිතිවාසිකම් බොහොම පැහැදිලිව උල්ලංඝනය කළා කියලා. මූලික අයිතිවාසිකම් ගැන තීන්දු තීරණ ගන්න අධිකරණයට අද බලපෑම් කරනවා. දැන් ඔබතුමත් හොඳට දන්නවනේ නීතිඥවරයෙක් හැටියට, දැන් සැලසුම් කරනවා මේ කොළඹ ප්‍රදේශය ඉලක්ක කරගෙන රජයට හිතකර නොවන අපක්ෂපාතී මධ්‍යස්ථ තීන්දුව දෙන මහේස්ත්‍රාත්වරුන්ව මාරු කරන්න. ඔබතුමා දන්නවනේ, ඒක තමයි ඇත්ත කතාව. මෙහෙම රටකට යන්න පුළුවන්ද? මේ රටේ නීතියේ ආධිපත්‍ය අපි සුරකින්නට ඕන නේද? අධිකරණයේ ස්වාධීනත්වය අපි සුරකින්නට ඕන නේද? නවාස් මිනිසුරුතුමා ඒ කරපු බරපතල ප්‍රකාශය, මේ රටේ ජනාධිපතිවරයා විධායක ප්‍රමුඛ මේ රජය ප්‍රතික්ෂේප කරනවා. ඔබගේ ක්‍රියාකාරකම් නිසා තමයි අද අධිකරණයේ විනිසුරුවන් බය නැතුව එළියට ඇවිල්ලා කියන්නේ අපක්ෂපාතීව තීන්දුව දෙන්නට බය වෙන්න බයි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකර ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයා කියලා. මෙතෙන්ට රටාවේ ඇයි මතක තබා ගන්න ත්‍රයිපාර්ශවීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය අපි රකින්නට ඕන. ට්‍රයිපාටයිට් සිස්ටම් ඔෆ් ගවර්න්මන්ට්, චෙක්ස් ඇන් බැලන්සස්, සංවරණ සහ තුලන, සෙපරේෂන් ඔෆ් පවර්ස්. ඒ කුණුණු තුනට බලය බෙදී යාම සහ එකිනෙකා සංවරණ සහ තුලන තුල චෙක් ඇන් බැලන්ස් කිරීම මේ රටක ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගයන් සියල්ලක්ම උල්ලංඝනය වෙන ආකාරයට ජනාධිපතිවරයා ප්‍රමුඛ විධායක ඇතුළු මේ ආණ්ඩුව හැසිරීම නිර්ලජ්ජිත ක්‍රියාවක්. ඒ නිසා මේ රටේ වැඩ කරන ජනතාවට අපි පණිවිඩයක් දෙනවා. ඔබගේ ඒ අරමුදල් සුරක්ෂා කිරීමේ ක්‍රියාවලිය, ඔබගේ අයිතිය මේ රජය අමු අමුවේ උල්ලංඝනය කරත් අපේ රජයක් තුළ ඒ සුරක්ෂිත කරන්නට අපි නැවතත් වරක් IMF එකක් සමග රීනෙගෝසියේෂන් එකකට, නැවත අලුත් ගිවිසුමකට ප්‍රවේශ වන්නට අපි කටයුතු කරනවා. IMF එක ප්‍රතික්ෂේප කරන්නේ IMF එකට ඉස්සෙල්ලම යන්නේ කියලා කිව්වේ අපේ පාර්ශවය, අපේ ආර්ථික විශේෂඥ කමිටුවේ අපේ තුන්දෙනයි කිව්වේ. ඒ කියද්දි මොනවද මේ රජය කරේ? මොකද කරේ? IMF එකෙන් විඩ්‍රෝ වුණා බලයට ඇවිල්ලා මාස කීපයක් ඇතුළත. ඇමරිකන් ඩොලර් මිලියන 100ක අවසාන ට්‍රාන්ච් එකත් එපයි කියලා කිව්වා. එහෙම කියලා දැන් අපිට කියනවා වගකීමෙන් කටයුතු කරන්නලු, සුපරීක්ෂාකාරී වන්නලු. මොන විහිළු කතාවද? ඒ නිසා මම කියන්න කැමති මේ අනපනත්වලින් වැඩ කරන ජනතාවට සිදුවෙන මේ හානිය අගතිගාමී පියවර අපි ආපහු හරවලා මේ රටේ වැඩ කරන ජනතාවගේ අරමුදල් සුරක්ෂිත ලෙස ඒ අයට ලබා දීමේ ඒ පොරොන්දුව අපි මේ උත්තරීතර සභාවේ සමගි ජන බලවේග සන්ධාන රජයක් තුළ ඒ යුතුකම ඉෂ්ට කරනවා කියලා ප්‍රකාශ කරනවා. ස්තුතියි.
ස්තුතියි ගරු විපක්ෂනායකතුමනි. ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා, ඔබතුමා විනාඩි 25ක කාලයක් තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මගේ උගත් මිත්‍ර ආචාර්ය හරසද සිල්වා මැතිතුමා මේ අවස්ථාවේ නියා සේමසිංහ මන්ත්‍රීතුමා එමෙතුමාගේ කතාවට විද්‍යාත්මක උත්තරයක් සපයයි කියලා මම බලාපොරොත්තු වුණා. නමුත් එතුමාට මතක ඇති මීට දශක කීපයකට පෙර 2000 ගණන් වල ආචාර්ය හර්ෂද සිල්වත් මමත් දිනේෂ් විරක්කොඩි මෙතුමත් මාචාර්ය සිරිනිමල් විතානත් කීර්ති කොටකම කියන කණ්ඩායම විසින් සතිපතා ක්‍රේම්බ්‍රිජ් වල රැස් වෙලා විපක්ෂ නායක කාර්යාලයේ මේ ආර්ථිකයේ ගමන් මාවත ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ ඉතා විශාල ලෙස සංවාදයක යෙදුණා කියලා ඔබට මතක ඇති. ඒ අවස්ථාවේදී මේ ආර්ථිකයේ කඩාවැටෙන්නේ මේ පසුගිය රජයේ විසින් බදු අඩු කිරීම නිසා වැනි සරල තැනකට නොගොස් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කියන විෂය සම්බන්ධයෙන් මේ ගරු සභාව නිසි ලෙස කටයුතු නොකිරීම පිළිබඳ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළා. මේ පාර්ලිමේන්තුවට නීතියක් ගෙනාව හර්ෂට මතකයි 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. ඇයි ඒ පනත ගෙනාවේ? ඒ පනත ගෙනාවේ දිගින් දිගටම ලංකා ඉතිහාසයේ නිදාසින් පසු ආණ්ඩු කරපු සැම රජයක්ම, විශේෂයෙන් 1977 පසු රජයන් යටතේ අයවැය පරතරයේ දිගින් දිගටම වැඩි වුණා. රාජ්‍ය මූල්‍ය විහිළුවක් බවට පත් වෙලා පරිපූරක ඇස්තමේන්තු විශාල ප්‍රමාණයක් ආව අයවැය වෙනුවට. ඉතින් අයවැයේ විශාල හිඟියක් තිබුණා. 1977 පස්සේ දිගින් දිගටම ගෙවුම් ශේෂයේ ජංගම ගිණුම හිඟියක් තිබුණා. මේ අර්බුදයට විද්‍යාත්මක හේතු දෙකයි ආර්ථිකයේ කඩාවැටෙන. එකක් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු අයවැලේකනේ හිඟිය, දරන්න බැරි අයවැය හිඟිය. දෙක ගෙවුම් ශේෂයේ ජංගම ගිණුම හිඟිය. රට ඇතුළේයි පිටයි මේ සාධක දෙකයි. මේකට තේරීම් කාරක සබා දාලා හොයන්න දෙයක් නෙමෙයි. අපේ දුප්පත්කම මේ විෂයානුබද්ධව ලෝකෙට හෙළිදරව් කරන්න නරකයි. මොකද මේ හේතු දෙක නිසා මේ වළක්වා ගැනීම සඳහා ගරු සභාපතිතුමනි එදා මේ ගරු සභාව නීතිය සම්මත කළා. ඒ තමයි 2003 අංක 3 ධර්ම මූල්‍ය කළමනාකරණ වගකීම් 50. ඒ නිර්මාණය කිරීමේ කාර්යභාරයේ වැඩි කොටසකට උරදුන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මම මුදල් අමාත්‍යාංශය ඉඳන් ඒකට උදව් කළා. ඒකේ ප්‍රධාන කරුණු තුනයි කිව්වේ. 1. 2006 වන විට ලංකාවේ අයවැය පරතරය දළදේශීය නිෂ්පාදනයෙන් 5%ක් විය යුතු අතර ඊට පසු වෙන රජයන් විසින් දිගට මේ මට්ටම පවත්වාගෙන යා යුතුයි. 2013 වෙන විට රාජ්‍ය ණය නොපියූ මුළු ණය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 60%ක් විය යුතුයි. ඊට පස්සේ එන සියලුම රජයන් ඒ මට්ටම පවත්වාගෙන යා යුතුයි. 3. ණය සඳහා අපවෙන්න පුළුවන් දළදේශීය නිෂ්පාදනයේ 4.5%. මේ පනත මේ ගරු සභාවේ සම්මත කරපු විදිහට මේ වෙනකන් ආණ්ඩු කළා නම් කවදාක්වත් මේ රට බංකොලොත් වෙන්නේ නැහැ. ඒක නිසා තමන්ගේ නොදැනුවත්කම තුල එක එක අයට දෝෂාරෝපණය කරලා බැනගෙන ගිහිල්ලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නේ ඇතිවෙන බව දැනගෙන ප්‍රශ්නෙට මේ ගරු සභාව නීතිය සම්මත කළා. ඒ නීතිය උල්ලංඝනය කළා මේ කටයුතු කරපු සියලු දෙනා රට මෙතනට ඒම සඳහා වග උත්තර කරුවෝ. අපි හැමදෙනාම මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු නීතිය සම්මත කරපු ආකාරය තමගේ පොදු පෞද්ගලික න්‍යාය පත්‍ර හා නොදැනුවත්කම හෝ වෙනත් හේතු නිසා දිගින් දිගට වෙනස් කරගෙන ඇවිල්ලා ණය ගෙවා ගන්න බැරි තත්ත්වයේ ඇති වෙලා ගත්ත ණය වාරික ගෙවන්න බැරි නම් වෙනත් රටවලින් තවදුරටත් ණය වාරික ලබා ගන්න බැරි තත්ත්වයේ ඇති වෙලා ජාත්‍යන්තර සංවිධාන විසින් ඩවුන් ග්‍රේඩ් කරලා ණයවර ලිපියක් නිකුත් කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා රට බංකොලොත් වෙච්චාම ඒ ගමන නතර කර ගැනීම සඳහා අවශ්‍ය නීතිය සම්මත කරපු ඒක තවදුරටත් කරන්න බැරුව දඟලන තත්ත්වයක් නිර්මාණය වීම ජාතිය අවාසනාවක්. ගරු සභාපතිතුමනි මේ නොපියූ විදේශ ණය ප්‍රමාණය තියෙනවා මේ හේතු විවිධ හේතු සාධක නිසා. දෙසැම්බර් 31 වෙනිදාට තිබුණ ඇමරිකානු ඩොලර් බිලියන 36ක් කල්පිරෙන නියමිත ණය. ඒ ණය වලින් ඉදිරි අවුරුදු 5-6 තුලදී කල්පිරෙන්නේ 37%. 51%ක් මේ ණය කල්පිරෙන්නේ තව අවුරුදු 6-20 අතර. 12%ක් කල්පිරෙන්නේ තව අවුරුදු 20කිනුත් පස්සේ. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ 2020 23. 2033 43 48 වෙනකොට මොන ආණ්ඩුව ආවත් කවුරු මේ රටේ ජනාධිපති වුණත් කවුරු මේ රටේ අගමැති වුණත් කවුරු කැබිනට් මණ්ඩලයේ හිටියත් ඔබ කවුරු කොයි පැත්තට අපි මේකේ මාරු වුණත් මේ ප්‍රායෝගික මහ පොළොවේ යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. තව අවුරුදු 2048 වෙනකම් නිදහස ලැබිලා අවුරුදු 100ක් ගත වෙනකොට මේ ණය අර්බුදයට රට මුහුණ දීලා ඉන්නේ. ඉතින් මේ ගෙවීම සඳහා ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න ඉතා අසීරු කාර්යයකට අපිට හිතෙන කවුරු හරි ලියලා දෙන කොලකෑලි කියලා හරියන්නේ නැති නිසා අපි රටක් විදියට මෙවැනි තත්ත්වයකට වැටුණාට පස්සේ ගොඩ එන්න මේ මුළු ලෝකෙම ඉන්න විද්වතුන්ගෙන් දන්න අයගෙන් නොදන්න බව පිළි අරගෙන ඉල්ලුම් පත්‍ර කැඳෙව්වා. කැඳෙව්වාම සභාගම් 28ක් ආවා. එයින් 20ක් සුසුකම් ලැබුවා. මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිතුමා ප්‍රමුඛ කැබිනට් සබ් කමිටිය විසින් තෝරාගත්ත මේ ප්‍රශ්නෙට විද්‍යාත්මක විසඳුමක් දෙන්න පුළුවන් ප්‍රංශයේ ලසාට් සමාගමට ගිය. ඒ ලසාට් සමාගම තමයි මේ කාර්ය සඳහා ගිහිල්ලා සාකච්ඡා කරන්නේ. අර්ථ සාධකෙන්ද අනිත් නායම්බියන්ගෙන්ද ලෝකෙ ඉන්න නායම්බියන්ගෙන්ද මොකද කරන්න කියලා. අපිට මේ කියන විදිහට කරන්න විපක්ෂ නායකතුමාට කරගන්න පුළුවන්කම තිබුණා නම් අපි මේ ඩොලර් ටික ඔක්කොම ඉතුරු වෙනවා ලසාට් එකට දෙන්න තිබුණ සල්ලිත් එතුමාට දීලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න තිබුණා. ඒක පිළිගන්නවා නම් ලෝකෙ එහෙම පිළිගන්නවාද? අපිට මේ නඩු දානකොට නීතිය ක්‍රියාත්මක කරගන්න බෑ. අපි ජාත්‍යන්තර උසාවියවල පෙනී ඉන්න ඕනේ. ලංකා ආණ්ඩුව වෙනුවෙන් ක්ලිපට් හාන් සමාගම ආරම්භ තියෙනවා. අරන් ඒ උසාවියවල පෙනී ඉන්නවා. ඒ වගේ නරක තත්වයක රට තියෙනකොට ඒ සඳහා උත්සාහ දරලා මේ කරගන්නම පුළුවන් ක්‍රමවේද අවසානයේ හදාගෙන එන විට ඒට විවිධ චෝදනා කරමින් විවිධ දේශපාලන වාසි ගන්න බලනවා නම් ඒක රටක අවාසනාව. මේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හා මෙතුමාලා නියල් මේ අපේ සේමසිංහ ඇමතිතුමාලා ප්‍රමුඛ මුදල් අමාත්‍යාංශයේ නිලධාරී, ශ්‍රී ලංකා මහා බැංකුව අධිපති මහා බැංකුවේ නිලධාරී, ත්‍රිපට්ඨාන සමාගම්, ලසාඩ් සමාගම්, මේ අය විසින් ජනාධිපතිතුමා පෞද්ගලිකව විශාල මැදිහත්වීම් සහිතව තමයි මේ තත්ත්වයට මෙතනට ගෙනල්ලා තියෙන්නේ. ඒ ගෙනපු හැම කරුණක්ම අපි මේ ගරු සභාවට ඉදිරිපත් කරලා තියෙනවා. මීට ඉස්සෙල්ලා 16 වතාවක් IMF එකත් එක්ක ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. කිසි ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. මේ වර ඒ සියල්ල ඉදිරිපත් කළා. ඉදිරිපත් කළ ජාතික එකඟතාවයක් නැතුව මේ වැඩපිළිවෙල තබුණාන්සේලා ඊළඟ ආණ්ඩුව කරා වෙනස් කරනවා කියලා පුළුවන් නම් කියන්නකො. මේ රටේ ඉන්න සියලුම ආයෝජකයෝ පවුවදාට සියලුම ව්‍යාපාරංශ දන්න හැමෝම ලංකාව අත්හැරලා යනවා වෙන රටකට. මොකද මේ අයට තේරෙනවා මුදල් වෙළඳපොළට, ප්‍රාග්දර වෙළඳපොළට, බැංකු ක්‍රමයට තේරෙනවා මේ විපක්ෂයේ නම් ඊළඟ ආණ්ඩුවක් කරන්න යන්නේ ලංකාව තුල ආයිත් ආර්ථිකය ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ කියන එක නැවත නැවතත් ඔප්පු කරනවා තමුන්නාසෙලා. ඒක කරන්න එපා. තමුන්නාසෙලාත් කියන්න ඇත්ත ප්‍රශ්නේ මේකයි. ප්‍රශ්නෙට විසඳුම තියෙන්නේ මෙතනයි. ඒ විසඳු ක්‍රියාමාර්ගය අමාරු වුණත් අපි ගමන් කිරීම තුලින් පමණයි රටක් වශයෙන්, ජාතියක් වශයෙන් අපිට ගොඩ එන්න පුළුවන් කියන පණිවිඩය උගත් මේ බුද්ධිමත් විපක්ෂයේ ඉන්න ගරු මන්ත්‍රීතුමන්ල හරි ලෝකෙට කියයි කියලා මම විශ්වාස කරනවා. ගරු සභාපතිතුමනි, අපි බලමු මේ ප්‍රශ්නේ ඇතිවෙන්න ප්‍රධාන හේතුව. අපේ ආණ්ඩුවට පසුගිය කාල පරිච්ඡේදයේ තුලදී දේශපාලන පක්ෂපාතයට ભેදයෙන් තොරව කාගේ ආණ්ඩු තිබුණත් එදිනෙදා පවත්වාගෙන යමේ වියදම පියෝ ගන්න, පුනරාවර්තන වියදම් පියෝ ගන්නවත් ආදායමක් නැහැ. ඊට පසුව ප්‍රාග්ධන වියදම් කෙසේවත් දරන්න බෑ. හැමදාම අපි කරලා තියෙන හැම ආණ්ඩුවම හැම අයවැලේකණිකින්ම දේශීය විදේශීය වශයෙන් ණය අරන් දිගටම මේක කරන් ආවා. ඒ ගන්න ණය මදි වෙනකොට සල්ලි අච්චු ගගා මේක කරා. ඊට පස්සේ කොවිඩ් 19 වසංගතයේ පාස්කු ප්‍රාරා වෙනත් විවිධ හේතුන් නිසා මේ රෝල යන්න බැරි වුණා. ගත්ත ණය ගෙවන්න බැරි වුණා. එතකොට රට හිර වෙලා බංකොලොත් වුණා. ඒ නිසා දැනට කිසිදු ණය මුදලක් ආධාරයක් අපිට විදේශ රටවල් දෙන්නේ නැහැ. මේ තත්ත්වයේ තුල වෙන විකල්පයක් ඊළඟ අයට කියන්න පුළුවන් නම් ඒ විකල්පේ රටට කියන්න ඕනේ. ගරු සභාපතිතුමනි, 2022 ගිණුම් අවසන් කරලා තියෙනවා. 2022 වර්ෂයේදී ලංකා ආණ්ඩුවට මුළු ආදායම ලැබිලා තියෙන්නේ බිලියන 1979යි. එයින් බදු ආදායම බිලියන 1751යි. අපි එතකොට සරලව මතක තියාගන්නවා ලංකා ආණ්ඩුවට වර්ෂයකට බිලියන 2000ක ආදායමක් උපදව ගන්න බෑ. මේක තමයි ඇත්ත. මේ බදු පනවල බදු වලට විරුද්ධ වෙලා බදු බර දරන්න බෑ කියලා විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු පවා මේ වේදනාකාරී කියලා තියෙද්දි ඒ වේදනාකාරී ලෙස අය කරලා තියෙන ප්‍රමාණයනුත් ගන්න පුළුවන් කීයද? බිලියන 2000ට අඩුයි. එයින් බදු ආදායම් විදියට ලැබෙන්නේ 1751යි. ඊයේ වර්ෂයේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කවුරු ආණ්ඩු කළත් ගෙවන්න එපා 956යි. බිලියන 956ක් රාජ්‍ය සේවක වැටුප්. විශ්‍රාම වැටුප විශ්‍රාම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 309යි. වැටුප්පා විශ්‍රාම වැටුප් කියන වියදම 1265යි. එතකොට රටේ බදු ආදායමෙන් 72%ක් රාජ්‍ය සේවක වැටුප්පා විශ්‍රාම වැටුප් වලට යනවා. මේ මුළු රට තුලින්ම හාල් පිටි සීනි කඩලා පරිප්පු මේ සියලුම පරිභෝජන භාණ්ඩ මත භාණ්ඩයේ මිනට එකතු වෙලා තියෙන වක්‍ර බදු ඍජු බදු දෙකම එකතු වෙලා ලබන ආදායමෙන් 72%ක් අපි වියදම් කරන්නේ රාජ්‍ය සේවක වැටුප්පා විශ්‍රාම වැටුප් ගෙවන්න. සමෘද්ධි ඇතුළු සානාධාරවලට බිලියන 506යි. සියයට විසි අටක් ඒකට. දැන් ආදායම ඉවරයි. වියදන් දෙක දැරුවට පස්සේ වැටුප්පා වේතන 1265යි සානාධාර සමෘද්ධිය ඇතුළු ඒ පැවරුම් ටික 506යි ඒ දෙකේ එකතු 1771යි බදු 1751යි. ඉතින් මේ බදු අරන් මොකද කරන්නේ කියලා ඇහුවොත් බදු අරන් ඒ බදු වලින් ලැබෙන මුදල් හොරකම් කරන්න බෑ කාටවත්. බදු අරන් වියදම් දෙකක් දරනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප්පා විශ්‍රාම වැටුප් ගෙවනවා. සමෘද්ධිය ඇතුළු සානාධාර ගෙවනවා. එතකොට බදු ආදායම ඉවරයි. හැබැයි මේ 2022 වර්ෂයේදී පොලී ගෙවන්න තියෙන 1568 බිලියන පොලී. එතකොට පොලී ගෙවන්න ආදායමක් නැහැ නේ. කොහොමද පොලිය ගෙවන්නේ? මේ පොලිය පුනරාවර්තන වියදම. ඒකෙන් අපි ඒක කෙනෙකුට කිය හිතෙන්න පුළුවන් මේක ඉස්සර අවුරුදු වල නැහැ කියලා. හැම අවුරුද්ද මෙහෙමයි. අරන් බලන්න සංඛ්‍යා දත්ත නැතුව මේ හැංගීමට කියන කතා මේ වගේ ගරු සභාවක වටින්නේ නැහැ. මොකද වටින්නේ නැත්තේ ඒක තුලින් අලුත් දෙයක් රටට අපිට කියන්න බෑ. අපි පිළිගන්න ඕනේ කවුරු ආණ්ඩුව කරන්න ආවත් එදිනෙදා පවත්වාගෙන යන්න ප්‍රමාණවත් ආදායම රජයට නැහැ. ඒ නිසා දේශීය විදේශීය වශයෙන් ණය අරන් තියෙනවා. ඒ අනුව සභාපතිතුමනි 2022 වර්ෂයේදී ලංකා ආණ්ඩුවේ පුනරාවර්තන ප්‍රාග්ධන වියදම බිලියන 4472යි. ආදායම 1979යි. 2022 මදි වෙලා තියෙනවා බිලියන 2463. ඉතින් ලංකාවට ආදායම උපදවන්න පුළුවන් උ 2000යි. අවුරුද්ද ගෙනියන්න මදි ගාන 2493යි. මේ ණය ගෙවන එක නැතුව ණය ගෙව්වහම මෙහෙමයි. අර ණය ගෙවීම නතර කරලා තියෙද්දිත් 2022 ණය ගෙවලා තියෙනවා 2997ක්. ආදායම 1979යි. ණය ගෙවන්නත් මේ ආදායම මදි. මේක තව සරල කරලා තේරෙන භාෂාවට කිව්වොත් අවුරුද්දේ දවස් 365ක් තියෙනවා. දවසකට ආණ්ඩුව ආදායම් උපදවන්නේ බිලියන 5.4යි. දවසකට ලංකා ආණ්ඩුවේ වියදම පුනරාවර්තන ප්‍රාග්ධන දෙකම 12.2යි. හැම දවසකටම බිලියන 6.8ක් ණයට ගන්න ඕනේ. හැම දවසකටම. එතකොට මේක වෙනස් කරන විදිය විපක්ෂ නායකතුමාට කියන්න පුළුවන් රටට. මම ආණ්ඩුවක් ගත්ත ගමන් මේ ක්‍රමයට මේක වෙනස් කරන්න. එහෙම තමයි අපි කරන්නේ. මිනිකම් බැනගෙන යන එක මේ ගරු සභාවට සාධාරණ නැහැ. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව මූල්‍ය කළමනාකරණය පිළිබඳ සම්පූර්ණ වගකීම තියෙන්නේ මේ ගරු සභාවට. එතකොට මේ ගරු සභාව සලකා බලන්න ඕනේ අවුරුද්දකට බිලියන 2000ක් නම් ආදායම ලැබෙන්නේ. වැටුප්පා විශ්‍රාම වැටුප් ගෙවන්නේ 1265 172ක් යනවනම් ඊළඟට බදු ආදායමෙන් සානාධාරවලට 128ක් යනවනම් බදු ආදායම මේ වියදම් දෙකටම ඉවර වෙනවනම් එතනින් එහාට අපි රට ගෙනියන්නේ කොහොමද? එතකොට අපි දේශීය විදේශීය වශයෙන් මෙච්චර කල් ණය ගත්තා. මේ හැම දෙයකටම ප්‍රාග්ධන වියදම් දරලා තියෙන්නේ. මට පෙර අමාත්‍ය ධුරයේ හිටියේ මේ මාමාර්ග කටයුතු පිළිබඳ මගේ උගත් මිත්‍ර කබීර් හෂිම් මන්ත්‍රීතුමා. මේ පාරවල් ඔක්කොම හදලා තියෙන්නේ විදේශ ණය ආධාරවලින්. පාලං හදලා තියෙන්නේ විදේශ ණය ආධාරවලින්. ඊළඟට ඇලිකට් වේලි බැදලා තියෙන්නේ. මහවැලි ගඟ උතුරට හරවලා තියෙන්නේ. උතුරු වසන්තය නැගෙනහිර උදානය කළා තියෙන්නේ. උමා ඔය හදලා තියෙන්නේ. විශ්වවිද්‍යාලවල මේ ලක්ෂ්මන් ගිරියල් ඇමතිතුමා හිටියා මේ උසස් අධ්‍යාපන ඇමතිතුමා ලෙස. එතුමා මේ විශ්වවිද්‍යාල හැදුවා. තාක්ෂණ පීඨ හදන්න සල්ලි දුන්නා. කොහෙන්ද? ණයට අරන්. වෙන ක්‍රමයකින් නෙමෙයි. මේ ඇත්ත අපි රටේ ජනතාවට කියන්නේ නැත්තේ ඇයි? මේක කරලා අපිට ණය ගෙවා ගන්න බැරි වුණා. එතකොට රට හිර වුණා. හිර වුණාට පස්සේ ගෙවන්න බෑ කියලා අපි නිල වශයෙන් ප්‍රකාශ කළා. එතකොට සියලුම ණය දෙන ආයතන ණය දෙන එක නතර කළා. නතර කළාම වෙච්ච ප්‍රතිඵලය තමයි අපි තියෙන විදේශ ණය ටික ඔක්කොම සංචිත පාවිච්චි කරලා ගෙව්වා. රිසර්ව්ස් තිබුණේවා 8.2 ඉඳන් දිගට 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 අඩු වෙලාවිල්ලා රිසර්ව්ස් කියනවා නැත්තරම නැති වුණා. හිඳුණා. හිඳුණාට පස්සේ අපි ලංකාවෙන් බඩු පිටරටින් ගේන විවෘත කරන LC එක පිළිගන්නේ. ඔව්.
ඔකේදලම්තු.
ඔව්. දැන් මෙතුවා කියනවා ඩොලර්ස් හිඳුණා කියලා. නමුත් ඩොලර්ස් හිඳුණා කියලා පාර්ලිමේන්තුවට කිසිම දවසක දැනු දුන්නේ නැහැ. ඒකයි මම මුලින්දලම කිව්වේ සෙන්ට්‍රල් බැංක් එක ඩොලර්ස් හිඳුණා කියලා කිසිම දවසක පාර්ලිමේන්තුවට දැනු දුන්නේ නැහැ. මේක මම ඒ කාලේ බැලුවල් සෙන්ට්‍රල් බැංක් එකකින් නිකුත් කළා තියෙන නිවේදන කිසිම තැනකට හිඳුණා කියලා. අන්තිමට තියෙන්නේ 2100 විතර මේ බිලියන ඇමරිකන් ඩොලර්ස්. නමුත් හිඳුණා කියලා කිව්වේ නැහැ. ඒකයි මම හැමතිස්සෙම සෙන්ට්‍රල් බැංක් එකේ දොස් කියන්නේ. අපි ඒක දැනගත්තේ ගරු මන්ත්‍රීතුමා අපේ සෙන්ට්‍රල් බැංක් එකේ අධිපතිතුමා ආවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක සංවාදයකට. එතෙන්දි තමයි ප්‍රශ්න කරනකොට තමයි එතුමා කිව්වේ අපි 20 billion dollars වලට අඩු වෙලා කියලා. එතකන් අපි දන්නේ නැහැ. ඒක මම හැමදාම කියන්නේ මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. මේක දෙගොල්ලෝ මේක දැනගන්න ඕන.
ඔව්. ඔබතුමා එක එකඟයි. ඔබතුමා කිව්වා මේක පාර්ලිමේන්තුවට කිව්වේ නැහැ කියලා. මහ බැංකුව. මමත් පිළිගන්නවා. මහ බැංකුවේ තියෙනවා වෙනම ආර්ථික පරිශ්‍රණ දෙපාර්තමේන්තුවක්. මේ රාජ්‍ය ණය කලමනාකරණය පිළිබඳ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවක්. මේවා හැම වෙලාවෙම ඇවිල්ලා පාර්ලිමේන්තුවට මුදල් පිළිබඳ බලය තියන අයට කියන්න ඕන. කිව්වේ නැති නිසා මම දිගටම කිව්ව තමුන්නාන්සේලා පිළිගත්තේ නැති වුණාට ඩොලර් මිලියන 84ක් වූ ලංකා ආර්ථිකයේ රාජ්‍ය ණය අර්බුදයේ උග්‍ර වීම, රාජ්‍ය ණය පැටව ගැසීම, ණය පොලි පිරිවැය අසාමාන්‍ය ලෙස ඉහළ යාම, මූර්ත වැටුපු පහත වැටීම, ජාත්‍යන්තර වෙළඳාමේ අර්බුදය, ශ්‍රී ලංකා රුපියලේ දරුණුතම කඩා වැටීම, රට සතු විදේශ වත්කම් පහත වැටීම. මම මේ පොතක් විදියට අච්චු ගහලා ලියලා මට පුළුවන් විදියට මම කරලා තියෙනවා. නමුත් අවාසනාවට තමුන්නාන්සේලා ඒ ටික පිළිගත්තේ නැහැ. මොකද අපි හැම දෙයක්ම දකින්නේ දේශපාලන වශයෙන්. මේක විෂයක්, විෂයානුබද්ධ කරුණක්. ඒ පිළිබඳ අපිට කරන්න බෑ කියන එක පිළිබඳ හිතන් නැතුව අපි අපේ පක්ෂවල දේශපාලන න්‍යාය පත්‍රය අනුව කටයුතු කරනවා. ඒක නිසා තමයි දැන් එංගලන්ත පාර්ලිමේන්තුව එසේ කරන්නේ නැහැ. ඉන්දියාවේ පාර්ලිමේන්තුව එසේ කරන්නේ නැහැ. කරන්නේ නැත්තේ මේකට අදාළ පාර්ශ්වයන් ඒ පිළිබඳ පුළුල් දැන් කවද්ද බදු පනතක් පිළිබඳ බදු ගැන කතා කළේ කවද්ද? ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ දෙයක වෙළඳාමේ පිළිබඳ තියෙන දේ කතා කළේ කවුද? එවැනි පාර්ශ්වයන්ට කතා කරන්න මේ සභාවේ ඉඩක් තිබුණද? එනිසා දැන්වත් අපි හදාගමු මේක අපි ඇත්ත කියලා. ඊට පස්සේ අපි කොච්චර කිව්වත් අපනයන වැඩි කරගෙන නැහැ කියලා. අපි භාණ්ඩ පිටරට යවලා බිලියන 12ක් 13ක් හොයා ගන්නවා වැඩිම ගාන. තේ රබර් බෝල් මැණික් අනික් කියෝ. ඊළඟට අපි ඛනිජ තෙල් පෝර රසායනික ද්‍රව්‍ය අන්තර් භාණ්ඩ යන්ත්‍ර සූත්‍ර උපකරණ ඊළඟට පාරිභෝජන භාණ්ඩ ගේන්න බිලියන 18ක් 20ක් වියදම් කරනවා. හැමදාම වෙනද හිඟියක් තියෙනවා. මේ වෙළඳින්ගිය කපා ගන්නවා අපි සංචාරක ලැබීම් වලින් සහ මැද පෙරදිග ඇතුළු අනිත් අයගේ සේවා වලින් කැපෙන්නේ නැහැ. ඒ නිසා දිගටම 77 ඉඳන් ජංගම කිතුම ඉංගියක්. මේක අපි එහෙම එක පාට මේකේ නිකන් සතම් පාට වලින් කිව්වට අපනයන වැඩි කරන්න කියන පුළුවන්ද?
උතුමාට විනාඩි 3ක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, දැන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යුගයේ ඉඳන් අපි තේවා වල තියෙනවා. අක්කර 10 ගානක් තේවලට දාලා. වතු වගාවට ද්‍රවිඩ ජනතාව ගෙනල්ලා. කීයද හම්බු වෙන්නේ? බිලියන 1.3යි. ඕක දැන් 2.6 කරන්න පුළුවන්ද තේවලින්? බෑ. ඊළඟට රබර් අපි හිටෝල අපරායනය කරලා ඔක්කොම කළා මුළු රබර් වලින් බිලියන 1යි. අපිට බිලියන 2ක් කරන්න පුළුවන්ද? බෑනේ. අලුතෙන් අපි භාණ්ඩ විවිධාංගීකරණය, වෙළඳපොළ විවිධාංගීකරණය, භාණ්ඩ නවීකරණය පිළිබඳ අපේ සිතුම් පැතුම් සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනේ. අපේ මේ මිල ප්‍රතිපත්ති, අපේ ක්‍රමවේද, පාඩු ලබන ආයතන, රාජ්‍ය ව්‍යවසාය, මේ සියල්ල ගැන අපිට අලුතෙන් හිතන්න බැරි නම් මේ දේශපාලන වශයෙන් අපේ තියෙන මේ දැන් අපි උදාහරණ ලෙස ගත්තොත් මගේ උගත් මිත්‍ර මම හරියට ගරු කරන වාසුදේව නානායක්කාර මැතිතුමා කොච්චර කිව්වත් මේ තියෙන ප්‍රායෝගික යථාර්ථය එල්සී එක අරින්න බැරි වෙනවා. තෙල් නැව ගන්න අපිට පහුගිය කාලේ තෙල් නැව එනවා ගන්න මිලියන 3ක් නැහැ. ගෑස් නැව එනවා ගන්න මිලියන 1ක් නැහැ. උමා ඔය ඉවර කරන්න යනවා ඉවර වෙලා තියෙනවා 98 මිලියන 20ක් නැහැ කිවර කරගන්න. එහෙම තිබුණේ. එහෙම තිබුණ රට කඩා වැටිලා හිර වෙලා නැති වෙලා උද්ධමනයේ 98 ආර උද්ධමනයේ ගිහිල්ලා 70ට ගිහිල්ලා දැන් ඒක 104ට අඩු කරන් රුපියල් 400ට මේ ඩොලරේ ගිහිල්ලා දැන් 325ට විතර අඩු කරගෙන සංචිත 3.8කට විතර යන්තම් වැඩි කරගෙන යන්තම් හුස්ම ගන්න හදන වෙලාවක්. ඉතින් මේ හුස්ම ගන්න හදන මේ වැඩපිළිවෙල වංගු ගහනවා නම් වෙනස් කරනවා නම් මේක නැතුව වෙන ක්‍රමයක් තියෙනවා කියලා හිතනවා නම් එහෙම කට්ටියට කවදාක්වත් ආණ්ඩුවක් නම් කරන්න හම්බ වෙන්නේ නැහැ. වැඩිම කාලේ මේ වැඩපිළිවෙලින් පිට ගිහිල්ලා රජයක් කරලා ලංකා ආණ්ඩුව ගෙනියන්න හදනවා නම් ඒ ගෙනියන්න පුළුවන් එක මාසයක් පමණයි. ආර්ථිකමය දත්ත සාධක අනුව මේ වැනි විවාද අපි නෙමෙයි බලාගෙන ඉන්නේ මේ රටේ බැංකු ක්‍රමය. ඊළඟට මේ දැන් අහනවා අර්ථ සාධකයට විතරක් බරපැටෙව්වා බැංකු ක්‍රමය මොනවත් කළේ නැහැ කියලා. බැංකු ක්‍රමයේ තියෙන තත්ත්වය දන්නවා ඉරාන් ඇමෙත්තුමා හිටපු. එතුමා දන්නවා මේ බැංකු ක්‍රමයට මේ කම්පැනි ඔරොත්තු දෙන්න බැරි තරම් තත්ත්වේ කවදානමක තියෙන්නේ. අපි එහෙම කියන්න හොඳ නැහැ. බැංකුව පවතින්නේ මහජන විශ්වාසය මත. ඒක නිසා මේවා වගකීමකින් යුතුව අපි සියලු දෙනා මේ වැටිලා තියෙන තැනෙන් ගොඩ එන්න මේ අනපන සියල්ල සම්මත කරගෙන එකඟ වෙච්ච කොන්දේසි මාලාව කවුරු ආණ්ඩු ගත්තත් වෙනස් නොවන ආකාරයට ඉදිරි අවුරුදු පහක් පවත්වාගෙන යන්න එකතු වෙලා වැඩ කරමු කියන ප්‍රාර්ථනෙන් මගේ වචන කිප්පේ අවසන් කරනවා.
ස්තුතියි ගරු මහත්තයතුමා.